ඕඩර් ප්ලීස් කතානායකවරයාගේ නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121 ව්‍යවස්ථා ප්‍රකාරව එකතු කළ අගේ මත බදු සංශෝධන නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලැබී ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2014 වර්ෂයේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම සෞඛ්‍ය හා මානව සුභසාධනයේ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකි ජවන මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, සෞඛ්‍ය මානව සුභසාධනය සමාජ සවිබල් ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළද වෛද්‍ය සංශෝධන යන 50 කෙටුම්පත් සම්බන්ධයෙන් එම කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මහතා විසින් පැතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද වාර්තාව 2013 වර්ෂය සඳහා පරමාණු බලශක්ති අධිකාරී වාර්ෂික වාර්තාවද 2012-2013 වර්ෂය සඳහා ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා, ඒ වගේම 2013 වර්ෂය සඳහා ලංකා විදුලිවල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2007 අංක 35 ශ්‍රී ලංකා ශූන්‍ය බලශක්ති අධිකාරී 50 යටතේ නියෝග සම්බන්ධයෙන් එම කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
එසම් පිළිගැන්වීම ගරු සුසන්ත පුංචිනමිලේ මැතිතුමා, ගරු බුද්ධික පතින්න මැතිතුමා, ගරු බුද්ධික පතින්න මැතිතුමා පෙස්සන් ඉදිරිපත් කිරීම.
ගරු කතානායකතුමනි, ඌරුබොක්ක හසරැලිගම අංක 1 දරණ ස්ථානයේ පදිංචි ධනපාල මුණසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, කඹුරුගමුව මැදගොඩ සමන්දරණ ස්ථානයේ පදිංචි HB නිරෝෂන් චාමින්ද ධනපාල මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද වශයෙන් පෙස්සම් දෙකක් පිළිගන්වමි.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කරු බුද්ධික පතිරණ මැතිතුමා විදුලි බල පුරන්ජනීය බලශක්ති අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු විදුලි බල ඇමැතිතුමා, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක
අහනවාද? ගරු කතානායකතුමනි, සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු බිමල් රත්නායක මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති මැතිතුමා ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
මොකද එන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රශ්නේ ගමන්පිල මැතිතුමා අපතුමා අහන්න.
මම කතා කරන්න.
අනිවාර්ය රාජ්‍ය මැතිතුමා.
A1 ඔව්, A2 ඔව්, A3 ඔව්. A1 සාකච්ඡා මට්ටමින් පවතී, A2 සාකච්ඡා මට්ටමින් පවතී, ඈ අදාළ නොවේ.
ගරු ගම්පිර මැතිතුමා,
පිළිතුරට බොහොම පින් ගරු අමාත්‍යතුමනි, අතුරු ප්‍රශ්නයක් අහන්න දෙයක් නැහැ. එතුමා සාකච්ඡා මට්ටමේ පවතිනවා කියනවා. අපේ රණවිරුවන් රට වෙනුවෙන් කරපු සේවය ගැන සලකලා මේ පිළිබඳ සුබදායි පිළිතුරක් ඔබතුමා ලබා දෙවි කියලා බලාපොරොත්තු වෙනවා.
අනිවාර්යයෙන්ම.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ මැතිතුමා, විදුලි සංදේශයේ ඩිජිටල් යටිතල පාසුකම් මැතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු රංජිත් සොයිසා මැතිතුමා, අග්‍රාමාත්‍යතුමාගේ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ඇසීමට. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, මුදල් අමාත්‍යතුමා ඇසීමට. ගරු චමින්ද විජේසිරි මැතිතුමා, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
එක 14ද බස
තබාගත ගන්න.
ඒසියා මාදරෙන් දැට් A1 ඔව්, A2 පල්ලිවෙල සපකඩුව හරහා පන්සල් මාර්ගය කිලෝමීටර් 3යි රජකොටුව හන්දිය සිට ගමට පිවිසෙන මාර්ගයේ කිලෝමීටර් 0.1යි. ඇල්ල මදුරුගම ආරකු 9 පාලම් මාර්ගයේ කිලෝමීටර් 1යි. ඇල්ල මදුරුගම ආරකු 9 පාලම් මාර්ගයේ කිලෝමීටර් 2යි. ඇල්ල මදුරුගම ආරක්කු 9 පාලම් මාර්ගයේ කිලෝමීටර් 2 සිට තුර දක්වා ඇල්ල මදුරුගම ආරකු පාලම් මාර්ගයේ කිලෝමීටර් 4යි. තුන එක් එක් මාර්ගය සඳහා වෙන් කර මුදල් ප්‍රමාණය පල්ලෙවෙල සපකොටුව හරහා පන්සල් මාර්ගය සඳහා 115යි. රජකොටුව හන්දියේ සිට ගමට පිවිසෙන මාර්ගයේ 110යි. ඇල්ල මදුරුගම ආරක්කු 9 පාලම් මාර්ගයේ අදිවස සඳහා මිලියන 2යි. ඇල්ල මදුරුගම ආරක්කු 9 පාලම් මාර්ගයේ අදිවස 2 සඳහා මිලියන 2යි. ඇල්ල මදුරුගම ආරක්කු 9 පාලම් මාර්ගයේ සඳහා මිලියන 2යි. ඇල්ල මදුරුගම ආරක්කු 9 පාලම් මාර්ගයේ සඳහා මිලියන 1යි. මේ ව්‍යාකූල සඳහා පළාත් සභාවේ කිසිම දායකත්වයක් නැති බව මම දක්වන්න කැමතියි. මේක මාර්ග සංවර්ධන අධිකාරියෙන් තමයි මුදල් වෙන් කරලා
තියෙන්නේ. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. අතුරු ප්‍රශ්න නැහැ. විශේෂයෙන් මේ ප්‍රශ්නේ යොමු කිරීමේදී පොඩි දෝෂයක් තියෙනවා. නැවත නිවැරදි කළා මං අදාළ අමාත්‍යවරයාගෙන් අහන්න. බොහොම ස්තුතියි.
ගරු සුනිල් හඳින්නෙත්ති මැතිතුමා.
ගරු කතා නැහැ
යතුනි. පරිත්‍යාග සම්මාදන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, A1 ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත දෛනික වැටුප් ලබන සේවක සංඛ්‍යාව 29කි. ඛනිජ තෙල් පිරිපහදුවට අනුයුක්ත දෛනික වැටුප් ලබන සේවක සංඛ්‍යාව 4කි. A2 වසර 2කට ආසන්න කාලයක් සේවය කරමින් සිටී. A3 අනියම් පදනම, දෛනික කුලී පදනම. A4 විශ්‍රාමයාම හා වෙනත් හේතුන් මත ස්ථිර කාර්ය මණ්ඩලයේ ඇතිවන පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී මෙම සේවකයන්ද නියමිත සුදුසුකම් සපුරා ඇත්නම් සහ සතුටුදායක සේවාවක් ලබා දී ඇත්නම් සේවය ස්ථිර සේවයට බඳවා ගනු ලැබේ. ඊට අමතරව නව පිරිස් බල සැකැස්ම අනුමත කර ගැනීමෙන් පසු මෙම දෛනික වැටුප් ලබන සේවකීන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.
ගරු කථානායකතුමනි, එතුමගේ අවසාන පිළිතුරත් එක්ක තමයි මේ ප්‍රශ්නේ පැන නගින්නේ. ඒ කියන්නේ මේ අය අවුරුදු 2කට වැඩි කාලයක් දැනට දෛනික වැටුප් ලබන පදනමින් කංජිතෙන් සංස්ථාව වැඩ කරලා තියෙනවා. නමුත් දැන් මේ අතරතුර වෙනත් සේවකින් විවිධාකාරයෙන් ලැයිස්තු පිටින්ම සේවයට බඳවගෙන තියෙනවා. ස්ථිර පත්වීම් දීලා තියෙනවා. සමහර අය කොන්ත්‍රාත් බඳවගෙනත් තියෙනවා. ඒක මේ පාර්ලිමේන්තුවේමත් ඉදිරිපත් වුණා නෑත කාලේ අවුරුදු 2කට මෙයා වැඩ කරද්දි. ඉතින් එතකොට ඔබතුමාම පිළිගන්නවා නියමිත සුදුසුකම් තියෙනවා නම් සේවයේ සතුටුදායක නම් මෙයා ස්ථීර කිරීමේ ගැටලුවක් නෑ කියලා.
ඔව්.
ප්‍රශ්නේ තියෙන්නේ ගරු කථානායකතුමනි, දැන් මෙයා ස්ථීර නොකර නියමිත සුදුසුකනුත් නැති මෙච්චර කාලයක් සේවයක් නොකර සිටින වෙනත් පිරිස් අලුතින් බඳවගෙන තියෙනවා. එහෙම බඳවගනිද්දි මේ අය ඒකට අදාළ කරගන්නේ නැත්තේ ඇයි කියන එකයි මගේ ප්‍රශ්නේ. ඔබතුමාට අදාළයි මොකද ගාල්ල දිස්ත්‍රික්කයේම තමයි ඇමතුමා.
ඔව්, මේක පිළිතුර අනුව අපිට දෙන්න පුළුවන් ටික තමයි දෙන්න පුළුවන්. අතුරු ප්‍රශ්න ඇමතුමාගෙම තමයි අහන්න
වෙන්නේ. ඒක තමයි මේ වගේ ප්‍රශ්නයක්. මොකද ඇමතුමාම උත්තර දුන්නා නම් හොඳයි. නමුත් ඔබතුමා උත්තර දුන්නේ ඒකම විශ්ෘතිවන්ත වෙනවා. මම අවධානය යොමු කරනවා ගරු කථානායකතුමනි, නැවත වතාවක් මේ පිළිතුරෙන් පැහැදිලි වෙනවා මේ අය දෛනික වැටුප් ලබන අය හැටියට අවුරුදු 2කට වැඩි කාලයක් සේවය කරනවා කියලා. නමුත් අපි පාර්ලිමේන්තුවේම අයවැයේදී එකඟතාවයටපත් වුණා දින 180ට වැඩියෙන් වැඩ කරලා සිටින අයව සුදුසුකම් අනුව බලලා ස්ථිර කරනවා කියලා. අනියම් කම්කරුවන්. ඒතර ඒකට අදාළත් මේක අදාළයි. එහෙනම් මම ඔබතුමාගෙන් අවධානය යොමු කරනවා, ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න කියලා මේ අය ගැන විශේෂයෙන් හොයලා බලලා දින 180ටත් වඩා වැඩියෙන් මේ අය වැඩ කරලා තියෙනවා. එහෙමනම් මේ අය ස්ථිර කරන්න බැරි ප්‍රශ්නේ මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න කියලා.
කොහොමත් මූලික සුදුසුකම් සපුරලා තියෙනවා නම් සේවයේ සතුරුදායක නම් ඒ අය ස්ථිර කරන්න පුරප්පාඩු අවස්ථාවලදී කටයුතු කරනවා. ඔබතුමාගේ ප්‍රශ්නයත් මම අවධානයට යොමු කරන්නම්.
හොඳයි. ගරු මහින්දයාපා අභිවාදන මහත්තුමා, අපදා කළමනාකාර අමාත්‍යතුමාගේ ඇසීමට ගරු බුද්ධික ප්‍රතිනිමැතිම අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආදී කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම අහන ගරු කතානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා මේ අවස්ථාවේදී සති දෙකක් ඉල්ලනවා. මොකද මේ උත්තරේ ගැන මට සෑහීමට පත් වෙන්නට බෑ. තව ටිකක් මේ ගැන ටිකක් හොයා ගන්නට අවශ්‍යයි. මට සති දෙකක් දෙන්න මම ඔබතුමාට ඒ උත්තරේ ලබා දෙන්න.
ගරු කතානායකතුමනි මේ මම හිතනවා ඒක සාධාරණයි කියලා. මොකද මේක තියෙන්නේ තර ඊයේ මම ඔබතුමා මතු කරපු වගේම ලොකු දූෂණ චෝදනාවක්. ඒ නිසා මේ ගැන හොයලා දෙන එක තමයි හොඳ උත්තරයක්.
සද්දයෙන් ලබා දෙන්න ගරු.
ඔව් සද්දයෙන් හරි උත්තරයක් දෙන්න. මේක මහා පරිමාණ වංචාවක්
ඒක. හොඳයි. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල්ල මැතිතුමා අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට
මම ආනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි ඒකටත් සති දෙකක් ඉල්ලලා තිබෙනවා.
ගරු බිමල් රත්නායක මැතිතුමා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
The question what is asked by the
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා තාම ඔබතුමා දෙනවාද පිළිතුර?
ගරු කතානායකතුමනි ප්‍රශ්නය එක ඔව් දෙක දැනට අක්‍රීය තත්ත්වයේ පවතින සීමා සහිත ඔසු ගොවි සමාගම වෙත භාණ්ඩාගාරයේ විසින් වෙන් කළ ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය කර ඇති බැවින් ඒ සඳහා වැය වූ මුදල් පිළිබඳ තොරතුරු මෙම අමාත්‍යාංශය සතුව නොමැත. තුන රාජ්‍ය දැව සංස්ථාව මගින් දැව ඉවත් කිරීම සඳහා කටයුතු කර ඇත. හතර ඔව් පහ මෙම ඉඩම දැනට ඔසු වෙනක් ලෙස භාවිතා නොවන අතර තැනින් තැන ඔසු වර්ග කිහිපයක් දක්නට ලැබේ. කොටසක පෞද්ගලිකයෙකු විසින් කජුවගාවක් සිදු කරනු ලැබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සඳහා කාබනික ගොවිපොලක් ආරම්භ කිරීමට මෙම ඉඩම ලබා දී ඇත. එම ඉඩම විධිමත් පරිදි මෙම අමාත්‍යාංශයට භාර දී නොමැති බැවින් දැනට මදවත්ව ප්‍රාදේශීය ලේකම් භාරයේ පවතී. හය අදාළ ඔසු වෙන නරත්තු කර පවත්වාගෙන යාම සඳහා පමණක් අදාළ පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා කොමසාරිස් භාරයට පත් කිරීම සඳහා වූ යෝජනාවක් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත. ආ පැන නොනගි.
ගරු ඇමතුමනි දැන් ඔබතුමා පිළිතුරු ලබා දීම සඳහා ස්තුතිවන්ත වෙනවා. පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේට භාණ්ඩාගාර මුදල් නිසා වැය කළ රාජ්‍ය මුදල් නිසා වැය කළ තිබෙන්නේ ඒ ඔබතුමාට ලබාගත ගන්න පුළුවන් නේද?
බාධාවක් තියෙන්නේ මන්ත්‍රීතුමා මේ භාණ්ඩාගාරයේ මුදල් කෙලින්ම මේව කළ තියෙන්නේ මේ සීමා සහිත ඔසු ගොවි සමාගම කියන සමාගමට. දැන් ඒ සමාගම නැහැ. ඒක මේක මං හිතන්නේ මේකේ විස්තර ගන්න වෙන්නේ භාණ්ඩාගාරයේ.
දෙවෙනි කරුණ තමයි ගරු කතානායකතුමනි දෙවෙනි ප්‍රශ්නය දැනට මෙම අක්කර 100කට අධික මේ ඉඩම මොකද මේ අක්කර 100 කිව්වට ඇත්තටම ඒවා හරියට මැනලා නෙමෙයි මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඊටත් වැඩි වෙන්නත් පුළුවන් දැනට වෙලා තිබෙන්නේ මේක ඔය ඔසු වෙන කියන සමාගමටයි ති නම් කරන
සමහර මන්ත්‍රීතුමා
දෙවෙනි අතුරු ප්‍රශ්නය දැනට කරු ඇමතුමනි දැන් මේක රාජ්‍ය දේපලක් වශයෙන් ඔබතුමා තියෙනවා කියලා කියනවා ඒ වගේම ඔබතුමා කියනවා දැනට මේක පුද්ගලික කෙනෙක් කජුවගාවකුත් කරනවා
මේක ඇහෙන්නේ නැහැ
ඔබතුමාට අහුන්නේ නැහනේ?
නෑ මේ කතා
මම නැවත කියන්නම්. ගරු ඇමතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ රාජ්‍ය දේපලක් වශයෙන් පවතින බව ඔබතුමා කිව්වා. ඒ වගේම ඔබතුමාගේ පිළිතුරේ තිබුණා මේර දැනට කජු වගාවක් කරගෙන යනවා කියලා. දැනට මෙම ඉඩම පුද්ගලික පුද්ගලයෙක්. ඒකම දැනට මෙම ඉඩම විවිධ අනවසර බලවත් පුද්ගලයන් අනවසර යෙන් යම් යම් දේවල් උදා ගනිමින් තිබෙනවා. ඒ නිසා දැන් මේකට යම් කිසි වේදමක් රජය දරලා තියෙන නිසා දැනගන්න කැමැතියි ඔබතුමාගේ පැත්තෙන් මේකට නීත්‍යානුකූලව මේක පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ නැත්නම් රාජ්‍ය මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යාංශයට හෝ ලබා ගන්න කුමක්ද කරන්න කියලා.
දැන් මෙතන මේ ඉඩම තියෙන්නේ මන්ත්‍රීතුමා තවම ඉඩම පවරා ගැනීමක් කළ නැහැ මේ මුදල් ලබා දීමේදී. හරිනම් මුදල් ලබා දෙන්නට ඉස්සෙල්ලා මේ ඉඩම ලබා ගන්නට ඕනේ ආයතනයට. තාම ඉඩම තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් යටතේ. මදවත්චි.
ඔබතුමාට පුළුවන් දගරු ඇමතුමනි මේ දැන් ඔබතුමාගේ ඔය මහා ඇමතුරුන්ගේ සාකච්ඡා ඉදිරිපත් කරන්නත් ඔබතුමාලම නිසා මේ මේ ගොවි සමාගම කියන එකේ අදාළ බලධාරීන් සහ මේ මුදල් වෙන් කරපු පදනම පිළිබඳව කියන්නේ මේ කාර්යමණ්ඩල මුදල් අමාත්‍යාංශයට ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කළොත් මේක තව කාලයක් ගත වෙන නිසා ඔබතුමාට අමතිවරයා වශයෙන් නැවත මේක ලබා ගන්න බලාපොරොත්තු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයටම නිසා මේ පිළිබඳව මේ ගොවි සමාගම මේ අයිතිකරුවන් කමුද මොකද අපි දන්නවා මේක මංගාව මේකේ තොරතුරු තිබෙනවා නමුත් ඊට වඩා හොඳයි රජයේ සතුව තියෙන තොරතුරු ලබා ගන්න එක පුද්ගලයන් කවුද සහ මේකට මුදල් වෙන් කරේ කුමන පදනමක් මැද්ද කියලා විස්තර
මම ඉදිරිපත් මාසයක් ඇතුළතදී ඔබතුමාට මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන්නම් ඔබතුමාගේ ළඟ තියෙන මේවා ටිකත් මට ලබා දෙන්න මම භාණ්ඩාගාරයත් එක්කත් කතා කරලා මේ සමාගම ගැනත් හොයලා මේ සියලු මුදල් වලට කොහොමද වියදම් වුණේ මේ සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළතදී මම ලබා දෙන්න
හොඳයි ගරු වෛද්‍ය නලින්ද ජයසිමැතිතුමා කුචිකර්ම අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මට මේකට දෙන්න මේ මේ ප්‍රශ්නය සභාව කල් තබන අවස්ථාවේදී ඇමතුරුන්ගේ ප්‍රශ්න අහන අවස්ථාවක් තිබුණානේ කලින් පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ මීට මාස 5කට කලින් දැම්මා. ඒ දාලා මම සභාවට ආවා උත්තරේ දෙන්න කෘෂිකර්ම ඇමතිවරයා ආවේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලබා ගන්න බැරි වුණා. දැන් මේක න්‍යායපත්‍රය ඇතුළු කරාට පස්සෙත් කල් යනවා දැන් මේකට උත්තර ලැබෙන්නේ නැහැ. ඇත්තම ගත්තොත් එහෙම ගරු කතානායකතුමනි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් කිසිදු රජයේ නිලතරයක් දෙන්න එපා කියලා නිර්දේශ කරපු කෙනෙකුට ලංකා පෞර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකමක් දීලා තිබෙනවා. එතකොට ඔහු දැන් අවුරුද්දක් තිස්සේ මේ තනතුර දරනවා. මේ ප්‍රශ්නය මගහැරයාමක් තමයි පෙන්නුම් කරන්නේ. මේ මේ මගේ වරප්‍රසාද කරගන්න.
හොඳයි මම ගරු සභානායකතුමා මේක අවධානයට යොමු කරලා ක්‍රියාකාරීකම් උනොත් හොඳයි.
ඔව් පිළිතුර නැහැ.
ඔව්. මම හිතේ නැහැ උත්තරයක් දිය යුතුයි දැන්.
ඔව් ඒක.
ගරු අනුර කුමාර චානායක මහත්තුමා.
ගරු කතානායකතුමනි මෙම පුද්ගලයා මීට පෙර රාජ්‍ය ආයතනයක වැඩ කරා. ඒ රාජ්‍ය ආයතනයේ සිදු වූ වංචා දූෂණ හේතු කොටගෙන තමයි ජනාධිපති විමර්ශන ඒකකයේ නිර්දේශයක් ලබා දී තිබෙනවා මොහු කිසිදු රාජ්‍ය ආයතනක තනතුරක් ඔබවන්න එපා කියලා. හැබැයි ඔහු තමයි දැන් ලංකා පෞර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරමින් තිබෙනවා. පැල්පිට. මම හිතන්නේ චන්දන පැල්පිට. එතකොට ගරු කතානායකතුමනි නිර්දේශයක් ලබා දී තිබියදී මොහු ලංකා පෞර සංස්ථාවේ වැඩ කරනවා දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ අහනවා. එතකොට දැන් මේ ප්‍රශ්නෙට පාර්ලිමේන්තුවේ උත්තරයක් ලබා දෙන්නෙත් නැහැ. ඒ පිළිබඳ කටයුතු කරන්නෙත් නැහැ. හැබැයි ඔහු ක්‍රියාකාරීව එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමෝ යෙදෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ අමාත්‍යවරයා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ මේ පිටු ලබා දෙන්නෙත්
නැහැ. අත්ත වශයෙන්ම නිර්දේශයක් ලබා දීලා තියෙනවා නම් අපිට ඒ නිර්දේශයට ගරු කළ යුතුයි. මම මේ සම්බන්ධයෙන් ගරු
උතුමා අවධානය යොමු කරන්න එක තමයි ලබන සතිය පිළිතුරු දෙන විදියට. ගරු චමින්ද විජේසිරි මහත්මයා පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහන ගරුවත.
ගරු කතානායකතුමනි ආ එක ඌව පළාත් සභාවේදී බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ පළාත් පාලන ආයතන කවරේද? බදුල්ල මහනගර සභාව, බණ්ඩාරවෙල මහනගර සභාව, හපුතලේ නගර සභාව, මයිඅංගනේ ප්‍රාදේශ සභාව, කන්දකැටියේ ප්‍රාදේශ සභාව, රිදිමාලියද්ද ප්‍රාදේශ සභාව, මීගහ කිවුල ප්‍රාදේශ සභාව, සොරණාතොට ප්‍රාදේශ සභාව, බදුල්ල ප්‍රාදේශ සභාව, ලුණුගල ප්‍රාදේශ සභාව, පස්සර ප්‍රාදේශ සභාව, හාලියල ප්‍රාදේශ සභාව, හපුතලේ ප්‍රාදේශ සභාව, ඇල්ල ප්‍රාදේශ සභාව, ඌව පරණගම ප්‍රාදේශ සභාව, වැලිමඩ ප්‍රාදේශ සභාව, බණ්ඩාරවෙල ප්‍රාදේශ සභාව සහ හල්දමුල්ල ප්‍රාදේශ සභාව. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් සභාවේ මූලිකත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කර වූයේද? පිළිතුරු ඔව්. ආ තුන ඒ සඳහා වියදම් වූ මුදල් කවරේද? රුපියල් මිලියන 26කි. එම ප්‍රතිපාදන යොදා ගනිමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සඳහා පහස සඳහන් ප්‍රාදේශ සභාවලට ගලි බවුසර් රථ තුනක් ලබා දී ඇත. බණ්ඩාරවෙල මහනගර සභාවට කම්පැක්ටර් රථයක් ලබා දීමට නියමිතය. ඇල්ල ප්‍රාදේශ සභාව ගලි බවුසරේට රුපියල් 89,75,000යි. පස්සර ප්‍රාදේශ සභාවේ ගලි බවුසරේ සඳහා රුපියල් 99,75,000යි. බණ්ඩාරවෙල මහනගර සභාවේ කම්පැක්ටර් රථයක් සඳහා ප්‍රසම්පාදන කටයුතු දැන් සිදු කරමින් පවතිනවා රුපියල් 80,00,000යි. ආ හතර අදාළ නොවේ ආ අදාළ නොවේ
ගරු කතානායකතුමනි අතුරු ප්‍රශ්න නම් තියෙනවා මම හිතන්නේ ඔබතුමාගෙන් නෙවෙයි මේ ප්‍රශ්න වලට මම උත්තර බලාපොරොත්තු වෙන්නේ අදාළ කරු අමාත්‍යතුමාගෙන් නමුත් මම ඔබතුමාගෙන් අහන ඔබතුමාට කී පමණින් මේක උත්තර දෙන්න කරු අමාත්‍යතුමනි ඇත්තටම කොම්පෝස් ව්‍යාපෘතියක් සඳහා මිලියන 26ක මුදල අනුමතලා තිබුණාට අද වෙනකොටත් බදුල්ල ප්‍රදේශයේ ඒ කොම්පෝස්ට් අංගනයේ පවා ගිය සතියේ මම හිතන්නේ මාධ්‍යයේ සඳහන් කරා ඉතාම අක්‍රමතාවයකින් තමයි කටයුතු කරා. ඒක විධිමත් නැහැ. ආණ්ඩු ගණනාවක් ආවත් මුදල් ලැබුණත් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක එකක්. අනිත් එක තමයි ඇල ප්‍රාදේශීය සභාවට ගල් රැතියක් ලබා දුන්නේ. ඒ දීපු දවසේ ඉඳලා ගාල් කරපු දෙන තමයි ගාල් වෙලා තියෙන්නේ. මොකද ගලිය ප්‍රයෝජන ගැනීම සඳහා දුන්නාට ඒ ක්‍රියාත්මක කරලා ඒ ගලියෙන් ලබා ගන්න දේවල් ගිහිල්ලා ගබඩා කරන්න තැනක් නැහැ. හැබැයි ඊට වඩා සුදුසු ක්‍රියාත්මක වෙන බණ්ඩාර මහනගර සභාවට ගලී රථයක් මේ වුණ අවශ්‍යතාවය තියෙනවා. එතන නොවේ දුන්නේ. අදාළ නොවේ නමුත් ඒ දීපු ඒ ගලී රථය විශේෂයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා නැවත මා සඳහන් කරපු බණ්ඩාර මහනගර සභාවට දෙන්න කටයුතු කරනවාද කියන කාරණ තමයි අමුතුමගේ දැනගන්නට. තාම ඇල්ල ප්‍රාදේශ සභාවදීපු ගලී රථය ක්‍රියාත්මක භාවිතයට ගන්නේ නැහැ කරු අමාත්‍යතුමා. ඔය භාවිතයට ගන්න බෑ හේතුව ගන්නා වූ ඒ අපද්‍රව්‍ය ගිල බැහැර ගන්න ස්ථානයක් නැහැ. නමුත් එහෙම බැහැර කරන නිරන්තරයෙන් කටයුතු කරන බණ්ඩාර මහනගර සභාවනයක දුන්නා නම් එක පැත්තකින් ආදායමක් උත්පාදනය වෙනවා. නමුත් දැන් අර දීපු විශාල මුදලක් දීලා තිබු රතේ දැන් නිකන් අක්‍රීය බවටපත් වෙලා.
ඔබතුමාගේ අදහස ඇමතුමා වෙත අපි ලබා දෙන්න.
ඔබතුමා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය. ඇත්තටම දැන් පළාත් පාලන ආයතන සියල්ල විසිරුව හැරලා තියෙනවා. හැබැයි ප්‍රධාන අමාත්‍යවරු සහ ගරු විශේෂ අමාත්‍යවරු මේ වෙනකොට අපි පාර්ලිමේන්තුවේදී අනුමත කරන තියෙන මුදල් යම් යම් පළාත් පාලන ආයතනවලට යවනවා. ඒ අවල අධීක්ෂණ කටයුතු සඳහා හිටපු පළාත් පාලන නියෝජිතයන් පත් කරලා මම දන්නේ නැහැ නීති අනුකූලව මේක පත් කරන්න පුළුවන්ද කියන කාරණේ. සමහර ප්‍රධාන අමාත්‍යවරු ලිඛිතව මේක යවලා. හැබැයි යහපාලන ආණ්ඩුව තුළ අද වේදිකින් තොරව එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා ජාතික පක්ෂය හෝ ඔය ඒ සියලු දෙනාට මේක යන්නට ඕනේ. නමුත් වෙන් වෙනවා තියෙන්නේ තෝරාගත්ත හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු පිරිසකට පමණයි. මේක ලොකු අසාධාරණයක්. මේක නිවැරදි කරන්න කටයුතු කරන්න කියන කාරණේ තමයි මම ගරු අමතුමා ගිල්ලන්න අද අදහසක් දනන් හිටියේ. අපිට ලිඛිතව යවපු ලිපි ලේඛන අපි සතුව තියෙනවා. පොඩ්ඩින්ද
ගරු අනුකුමාර මහත්මයා
මන්ත්‍රීතුමා මතු කරන ප්‍රශ්නය අපේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින්න. පාර්ලිමේන්තුවෙන් අපි පළාත් පාලන ආයතනයන් සඳහා මුදල් වෙන් කරුවට පස්සේ එය පළාත් පාලන ආයතනය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එය කොමසාරිස්වරු යටතට පත් වෙනවා. ඒ නිසා ඒ මූල්‍ය ක්‍රියාත්මක කිරීම බලය තිබෙන්න ඕන ඔවුන්ට. හැබැයි ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා පෙන්වා දෙන පරිදි ඒ ආයතන ඒ කොමසාරිස්වරයාගේ පාලනයේ එසේ තිබියදී හිටපු මන්ත්‍රීවරු මේ අධීක්ෂණය කරන්න පත් කරනවා. හිටපු මන්ත්‍රීවරු කියලා එකක් නැහැ ගරු කතානායක. ඔවුන් ඇවිල්ලා දැන් පුර සාමාන්‍ය පුද්ගලයෝ. සුමනදාස හරි සිරිපාල හරි. ඒතර කොහෙවත් ඉන්න අය කියලා පත් කරන්න පුළුවන් මුදල් අධීක්ෂණය කරන්න. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි මේ පිළිබඳ නිශ්චිත උත්තරයක් ලබා දිය යුතුයි. මොකද ඔහු මන්ත්‍රී නෙවෙයි
නම්
ඔහු මන්ත්‍රී නෙවෙයි නම් ඔහුත් නිකන් පුරවැසියෙක්. ඒ නිසා ඔහුට තියෙන පුරවැසිය පිළිබඳ බලය විතරයි.
ගරු සභානායකතුමා
මම අණ්ඩු දිසානායක මන්ත්‍රීතුමාගේ තර්කයට ඉදිරිපත් වෙනවා. අත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ තමයි මුදල් බලය තියෙන්නේ. ඉතින් ඔය අනිත් හිටපු මන්ත්‍රීවරු කියලා තන්තුරක් නැහැ.
හරි. ඒක අවධානය යොමු කරන්න ඒක යම් කිසි
සාධාරණයක්
තියෙනවා. හොඳයි ගරු විජේසිරි මහත්තුමා.
ඔව්. මහත්තුමනි ඒ වගේම තමයි මහානගර සභාවක් ඉස්සර හැරියට පස්සේ කොමසාරිස්වරයාට බලය යනවායි කියන කාරණේ 286 වගන්තියේ සඳහන් වුණාට නමුත් 10 වගන්තිය තුළ 28 වගන්තිය තුළ මා දන්නවා නගරාධිපතිවරයාට බලය තිබුණේ නැහැ මහානගර සභාවේ කාර්යභාරය ගෙනියන්න. හේතුව මුදල් කමිටුවේ අනුමැතිකෙන් තොරව මුදල් ගනුදෙනුවක් කරන්න බෑ. නමුත් 286 තුල කියනවා විසුවරයෙන් පස්සේ කොමසාරිස්වරයාට බලය යනවා කියලා. නමුත් කොමසාරිස්වරයාටත් බලයක් එන්නේ නැහැ 28 වෙනි ආගන්තිය අනුව. නමුත් මහානගර සභාව සක්‍රීය ක්‍රියාත්මක වෙනවා. යම් තැනකදී නීත්‍යානුකූල ගැටලුවකට අදාළ කොමසාරිස්වරු මුණපානට සිදු වෙනවා. නමුත් මම හිතනවා මේ වෙනකොට කරගෙන යන සියලු ගනුදෙනු නීත්‍යානුකූල නොවන ගනුදෙනු හැටිය.
හොඳයි. හොඳයි. ඊළඟට දෙවෙනි වටය ගමගරු ගමගේ මැතිතුමා
ඉදිරිපත් කරන්න කැමති අර ගලි බහුසර සම්බන්ධ ගැටලුවේදී උතුරු මැද පළාත් සභාවෙත් පළාත් පාලන ආයතන පරිසභාව විශාල ගානකට ගලි බහුසර ලබලා දීලා තියෙනවා. එකකවත් ගලි ප්ලාන්ට් එකක් නැහැ. ගලි ප්ලාන්ට් එක හදන සාමාන්‍යයෙන් අපි එස්ටිමේට් කරලා බැලුවා ලක්ෂ 15ක් විතර තමයි දල වශයෙන් යන්නේ. හැබැයි ප්‍රාදේශීය සභාවේ තාක්ෂණය නැහැ ගලි ප්ලාන්ට් එක නිර්මාණය කරගන්න. ඒකින්ද පළාත් පාලන ඇමතිතුමාගේ ඉල්ලීමක් කරනවා සියලුම ප්‍රාදේශ ගලි බහුසර ලබලා තියෙන ප්‍රාදේශීය සභාවලට මේ ගලි ප්ලාන්ට් ලබා දීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න කියලා නැත්නම් ගලි බහුසර ටික අපරාධ.
හොඳයි ඒක අවධානය යොමු කරන්න ගරු දිනේෂ් ගුණාධර මැතිතුමා.
පළාත් පාලන ඇමතිතුමාගේ අවධානයට වගේම සභානායකතුමයි සංවිධායකතුමයි ඉඳෙද්දී ගරු මන්ත්‍රීතුමාලා සහ මුළු රටම ඉල්ලන්නේ පළාත් පාලන ආයතනවල ඡන්දේ තියලා නීත්‍යානුකූලව කටයුතු කරන්න කියලා. කවදද ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද ඒකයි ඉතාම වැදගත් ප්‍රශ්නේ ඒකයි.
හොඳයි.
එතකොට මේ ප්‍රශ්නයක් මතුවෙන්නේ.
හොඳයි ගරු සභානායකතුමා.
අපි කැමති බන් මැතිවරණයකට. අපිත් ඉන්නේ බලාගෙන. අපිද අපේක්ෂකව තෝරගෙන යනවා. අපිත් කැමති. අපි විරුද්ධ නැහැ මැතිවරණ.
හොඳයි.
ඔබතුමාලා තමයි පළාත් පාලන මැතිවරණයේ අධිකාර තුනකින් තිබ්බේ. මේගොල්ලන් ගාලේ අධිකාර තුනකින් කඩ.
ගරු ප්‍රධාන සංවිධායකතුම කතා කරන්න තියෙන්නේ. ගරු ප්‍රධාන සංවිධායකතුමා අයියස්.
නෑ මොකද්ද? හරි කියනවා.
හරි. ගරු අනුර කුමාර ජානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්න හරි වැදගත්. කියන්නේ පළාත් පාලන ආයතන තමයි ග්‍රාමීය වශයෙන් ජනතාවත් එක්ක බැඳුණු සහ උන්ගේ සාමාන්‍ය කටයුතු දෙක බැඳලා තිබෙන ආයතනය. දැන් හැබැයි අවුරුදු දෙකකට ආසන්න කාලයක් දැන් ගත වෙමින් තිබෙනවා. මේ පළාත් පාලන ආයතන මැතිවරණ නොපවත්වා නිශ්චිත ලෙස පළාත් පාලන ආයතන ක්‍රියාකාරීත්වය නොගැනීම පිළිබඳව විශාල අඩාල වීමක් තියෙන පළාත් පාලන ආයතන කාර්යභාරය. දැන් ඔබතුමාලගේ පැත්තේ නිරන්තරයෙන් කියන කතාව තමයි නව මැතිවරණ ක්‍රමයක් හදලා තිබෙනවා. ඒ සඳහා සීමා නීරණයක් කළ යුතුව තිබෙනවා. සීමා නීරණ ඇති වී තිබෙන ගැටලු නිසා තමයි මේ පළාත් පාලන ආයතනය සක්‍රියමත් කරන්න බැරි වෙලා තිබෙන්නේ. දැන් ගරු කතානායකතුමා
අපි අවධානය යොමු කරන්න
ඕනේ. ගරු කතානායකතුමා දැන් අපි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කරලා ඉවරලා අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඒ ව්‍යවස්ථාවේ නව ඡන්ද ක්‍රමයක් ගැන සාකච්ඡා වෙමින් තිබෙනවා. දැන් අපි පළාත් පාලන ආයතනවල තිබෙන මේ සාකච්ඡා වෙමින් තිබෙන ඡන්ද ක්‍රමය නෙවෙයි. එතකොට දැන් වෙන දේ තමයි පළාත් පාලන ආයතනවලට වෙන එකක්. අපි ව්‍යවස්ථාවෙන් සාකච්ඡා කරන එක තව එකක්. ඒ නිසා ගරු කතානායකතුමනි අපි යෝජනා කරන්න කැමති මේක සීමා නීරණ වලට කාලය යනවා නම් මන්ත්‍රීවරු ඒ කියන්නේ මේ ඡන්ද ක්‍රමෙත් පනත සංශෝධනය කළ යුතුයි කියලා මැතිවරණ කොමසාරිස්තුමා කියන 56ක් තියෙනවා කියලා වගන්දි සංශෝධනය කරන්න. ඒ සඳහා කාලය ගත වෙමින් තිබෙනවා නම් මේ පනත අත්හිටුවා පැරණි ඡන්ද ක්‍රමයට මේ පළාත් පාලන ආයතනයේ තියන්න අඩුම තරමේ. එතකොට මේක තියලා ඉවරලා අපිට පුළුවන් ව්‍යවස්ථාවට ගෙනලා අලුත් ව්‍යවස්ථාවක් යටතේ අලුත් ඡන්ද ක්‍රමයකට ගේන්න.
ඒ
නිසා ආණ්ඩුව කළ යුතු වන්නේ මේක කල්ලා දින එක නෙවෙයි. එහෙමනම් මේ ඡන්ද ක්‍රමයට තියන්න දුෂ්කරතාවයක් මතුවලා තිබෙනවා නම් ඒක ඉවහල් කරගෙන පළාත් පාලන ආයතන කඩාවැටෙන ඉඩ නොදී මේ දුෂ්කරතාවය විසඳා ගැනීම සඳහා කල් තබලා පරණ ඡන්ද ක්‍රමය ගෙනල්ලා පනත ගෙනල්ලා ඉවරලා මේ පනත හිත් තුළ අනිත් පනත ක්‍රියාත්මක වෙන්න
පළාත් පාලන ඇමතිතුමා පැහැදිලි කරලා තිබුණා මේ ඡන්දයේ පවත්වන ආකාරය ගැන. ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අපට තමයි රජයක් තියෙන වෙලාවේ කඩිනමින්ම මේක තියාගන්න අවශ්‍යතාවය තියෙන්නේ. පැහැදිලි ජයග්‍රහණයක් පෙනිපෙනී තියෙන පක්ෂයක් ඇටියෙ. ඒ නිසා අපි ඉක්මනින් තියන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඒක තමයි අපිත් කියන්නේ. අපිටත් අවශ්‍ය ඒක තමයි.
හොඳයි. හොඳයි ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි මේ ප්‍රමාදයට මූලික හේතුව විපක්ෂයේ එදා ආණ්ඩුව ඉන්න කාලේ මේ සීමා නිර්ණය කරනකොට ඒ සීමා නිර්ණය කරුවේ ඒ ආණ්ඩුවේ නායකයන්ගේ ගෙවල්වල. ආසන සංවිධායක ගෙවල්වල. ඔබතුමා එක වෙනවද? ආසන සංවිධායකරුන්ගේ ගෙවල්වල තමයි සීමා නිර්ණය කෙරුවේ. දැන් අපේ මහනුවර සමහර කොට්ටාස කඩලා තියෙනවා නායගියා වගේ. මෙහෙම නායගියා වගේ.
මොකද?
සොසේජ් එකක් වගේ දිග කොට්ටාස. ඒ තමන්ගේ හිතවතුන් ඉන්න ප්‍රදේශ
මේකට අපිට විවාදයක් අවශ්‍ය නැහැ. කරුණ වටා ගත්තා.
නිකන් බබාල වෙන්න හදනවා.
ගරු දිනේෂ් ගුණාධර මැතිතුමා අපි දැන් ආපහු යමු ප්‍රධාන කරුණ වලට.
ඔබතුමාගේ මූල ගරු කතානායකතුමනි, පළාත් පාලන ආයතන නව ඡන්ද ක්‍රමය සම්මත කරේ පාර්ලිමේන්තුව ඒක ඡන්දයෙන්. ඒ නිසා ඒක එක පක්ෂයකින් විතරක් කරපු එකක් නෙමෙයි. දෙක, ඔබතුමා අමාත්‍යතුමා හැටියට රාජ්‍ය පරිපාලන පළාත් පාලන ඇමතිතුමා හැටියට ජූනි මාස වෙනකොට සීමා නීරණ යලි සලකා බලලා පරීක්ෂණ කළා නිර්දේශ කළා ඒක යවුව ජනාධිපතිතුමා ජනාධිපතිතුමා අත්සන් කළා ගැසට් කරා ඒ නිසා මේ කතන්දරේ තේරුම් නැති කතන්දරයක් මේකේ සීමාව වැරදි ඒවා හොයලා බලලා ගරු කතානායකතුමා ඊටම වැදගත් ගෞරවනීය අමාත්‍යවරයෙක් හැටියට එවලේ මාස ගණනාවක් බලලා ඒ නිර්දේශය ජනාධිපතිතුමා අත්සන් කරා ගැසට් කරා ඒකට ඡන්දේ තියන්න
ගරු දිනේෂ් රාජන මැතිතුමා මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ ඒක අර මුලදිතේක හුඟක් අඩුපාඩුකම් කියලා තිබ්බා කිව්වා ඊට පස්සේ අපි අධ්‍යයනය කළා ඊට පස්සේ පුවත්පත් දැන්වීමක් පළ කළා මේ ගැන කරුණු ඉදිරිපත් කරන්න කියලා නියම වෙලාවට හුඟක් ආ ඉදිරිපත්ුන්නේ නැහැ ඒක නිසා තමයි මම ඒක අත්සන් කළා ගැසට් කළේ ඊට පස්සේ සිය ගණනක් මම හිතන්නේ විරුද්ධ ආවා ඊට පස්සේ තමයි නැවත වරක් ඒක අධ්‍යයනය යොමු කරන්න කියලා තීරණයක් වුණේ පසුගිය රජෙන් කොහොමත් අපි මේ කරුණු අපි රජයේ අවධානයට යොමු කරන්න අපි දෙවන වටය කරු වෛද්‍ය නරින්ද ජයසිරි මැතිතුමා අපාට රංජිත් සොයිසා මැතිතුමා ටේබල් කරන ප්‍රශ්න අහනවද රංජිත් සොයිසා මැතිතුමා ප්‍රශ්නේ සභාගත කරන්න
නෑ සර් සති දෙකක් කල් ඉල්ලලා තියෙනවා
කරු බන්දුල් ගුණවද මැතිතුමා මුදල්ලා මැතිතුමාගේ ඇසීමේකට
ඒකත් සති දෙකක් ඉල්ලලා
කරු මහින්දයාප අභයෝධන මැතිතුමා අපදා කළමනාකාර මැතිතුමාගේ ඇසීමට සභාගත කරන්න ප්‍රශ්න අහනවද හරි සභාගත කරන කරු මැතිතුමා එච්චරයි හොඳයි ඊළඟට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23-2-5 ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා
ගෞරව සභානායකවරුලේ സ്വാധാര പോഷാക്ക് മറ്റും സുദേശ മരുത്തു അമച്ചർ വൈദ്യ കലാനിധി ഗൗരവ രാജിത സേനരത്ന അവരുടെ അരസാംഗം ഇലവസ വൈദ്യ തുറക്കണ പാരിയളവിലാണ് നിധിയെ ഒതുക്കി സെലവ് ചെയ്തു വരുന്നത് വർഡംതോറും ഇതക്കന വരവ് സെലവ് തട്ടത്തിൽ പാരിയ നിധി ഒതുക്കീടുകൾ മേക്കൊള്ളപ്പെട്ടുള്ളന இந்த நிலையில் கொழும்பு தேசிய வைத்தியசாலையில் 3 சத்திர சிகிச்சை கூடங்களில் இருதய நோயாளர்களுக்கான சத்திர சிகிச்சைகள் மேற்கொள்ளப்பட்டு வந்துள்ள நிலையில் தற்போது அதில் 2 சத்திர சிகிச்சை கூடங்கள் மூடப்பட்டு 1 சத்திர சிகிச்சை கூடத்தில் மாத்திரமே இருதய நோயாளர்களுக்கான சத்திர சிகிச்சைகள் மேற்கொள்ளப்பட்டு வருவதனால் நோயாளர்கள் தங்களுக்கான சத்திர சிகிச்சைகளை மேற்கொள்வதற்காக பல மாதங்கள் காத்திருக்க வேண்டிய நிலை ஏற்பட்டுள்ளதாக தெரிய வருகின்றது கொழும்பு தேசிய வைத்தியசாலையை பொறுத்தவரையில் இருதய கோளாறு தொடர்பில் பாதிக்கப்பட்டிருக்கும் நோயாளர்கள் தங்க வைக்கப்பட்டிருக்கும் கட்டிடமானது 1924 கட்டப்பட்டது என்றும் அதற்கு பின்னர் கட்டிடம் புனர்நிர்மாணம் செய்யப்படவில்லை என்றும் கூறப்படுகின்றது ஏற்கனவே மூடப்பட்டுள்ள 2 சத்திர சிகிச்சை கூடங்களும் புனர்நிர்மாண பணிகளுக்கென மூடப்பட்டதாக கூறப்பட்டாலும் அவை இரண்டும் ஒரே தடவையில் மூடப்பட்டுள்ளதால் நாட்டின் பல்வேறு பகுதிகளிலிருந்து நோயாளர்கள் கொழும்பு தேசிய வைத்தியசாலைக்கு மாற்றப்பட்டு வருவதாலும் நோயாளர்கள் பாரிய சிரமங்களுக்கும் உயிர் அச்சுறுத்தல்களுக்கும் உட்பட வேண்டிய அபாய நிலை தோற்றுவிக்கப்பட்டுள்ளது பொருளாதார வசதியின்மை காரணமாக தனியார் வைத்தியசாலைகளை நாட இயலாத பல நோயாளிகள் தற்போதைய நிலையில் கொழும்பு தேசிய வைத்தியசாலையில் தங்களுக்கான சத்திர சிகிச்சைக்கான நேரம் வரும் வரை காத்திருக்க வேண்டிய நிலை ஏற்பட்டிருப்பதையும் தாங்கள் அறிவீர்கள் தற்போது மூடப்பட்டுள்ள 2 சத்திர சிகிச்சை கூடங்களும் எப்போது மீள திறக்கப்படும் என்பது குறித்தும் இருதய நோயாளர்கள் தங்க வைக்கப்பட்டிருக்கும் கட்டிடத்தை புனரமைப்பதற்கு அல்லது அதனை வேறு கட்டிடத்திற்கு மாற்றுவதற்கு ஏதேனும் திட்டங்கள் உள்ளனவா என்பது குறித்தும் கூற முடியுமா இவ்விரண்டு சத்திர சிகிச்சை கூடங்களையும் மீள திறக்கும் வரை மேற்படி நோயாளர்களுக்கு சத்திர சிகிச்சைகளை மேற்கொள்வதற்கு வசதியாக மாற்று ஏற்பாடுகளை மேற்கொள்ள வாய்ப்புகள் இல்லையா குருநாகல் மற்றும் ஜாழ்ப்பாணத்தில் தனியான இருதய சிகிச்சை பிரிவுகள் ஆரம்பிக்கப்படும் என அரசு ஏற்கனவே வாக்குறுதி அளித்துள்ளதாக ஊடகங்களில் செய்திகள் வந்துள்ளன இது தொடர்பில் விளக்க முடியுமா யாழ்ப்பாணத்தில் தனியான இருதய நோய் சிகிச்சை பிரிவு ஆரம்பிக்கப்பட்ட அமைச்சரவை அனுமதி கிடைத்துள்ள நிலையில் அதற்கென வைத்திய ஆலோசகர் ஒருவர் நியமிக்கப்பட்டு சுமார் 9 மாதங்கள் கடந்துள்ள நிலையில் அது முறைப்படி இயங்க ஆரம்பிக்கவில்லை என கூறப்படுவது தொடர்பில் தெளிவுபடுத்த முடியுமா கௌரவ அமைச்சர் அவர்கள் மேற்படி எனது கேள்விகளுக்கான பதில்களை கூறுவார் என எதிர்பார்க்கின்றேன் கௌரவ சபாநாயகர் அவர்களே
minister.
Garu kata naik tu mani, ni garu Douglas Devananda Menteri tu ma. Kerapu eh prakashe tiuna prasna tamai, ekak dhanata wasada mayati kolama jati karuwale hardaro ganshe shalyagara deka navatak vigutta karanne kavadada. Kolama jati karuwale hardaro ganshe sandaha shalyagara dekak sthapita karayata. Meka tunak nevey dekai tibenne. In ek shalyagaraya kalut wediya katutu sandaha amathya mandala anumathi yatate rajya sangwardhana ha nirmana neethigat sthapita pawara athi athara ema alut wediya katutu mewana wita awasan wemin pawathi. ಏಕಶಾಲ್ಯಾಗಾರයක් දැනට ක්‍රියාත්මකවන අතර දිනකට සත්කම් දෙකක් සිදු කරනු ලැබේ. අලුත් වැඩිය සිදු කරමින් පවතින ශාල්‍යාගාරයේ වැඩ අවසන් කිරීම පිළිබඳ අවසන් පරීක්ෂාව 7:10:2006 ඒ කියන්නේ අද දින සිදු කිරීම નિયમિત අවත්‍ය අතර යනුවම පරීක්ෂාවෙන් පසුවම ශාල්‍යාගාර විවෘත කිරීම 15:10:2016 වෙනිට සිදු කිරීමට අපේක්ෂිතව ඇත. ගරු කතානායකතුමනි මේකේ මේ අලුත් වැඩියව කරගෙන යනකොට තමයි අපිට වාර්තා කරේ මේකේ වායු සමීකරණ පද්ධතිය අලුතෙන් ලබා කරන්න ඕනට වන කියලා. ඒ නිසා ඒකට තමයි පොඩි කාලයක් ගියේ. ඒ නිසා මේ අනිත් ශල්‍යගාරයේ ඔපරේෂන්ස් දෙක ගන්න කරනවා දැනට. දැන් මේකත් 15 වෙනිදා ඉඳලා මේක කොමිෂන් කරනවා. අනිත් ප්‍රශ්නය තමයි හෘද රෝගීන් දැනට නිවාසිකව ප්‍රතිකාර ලබන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම හෝ එම ගොඩනැගිල්ලේ සිටින රෝගීන් වෙනත් ගොඩනැගිල්ලකට මාරු කිරීමට කටයුතු කරන්නේද? හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු අභ්‍යන්තර වැඩපිළිවෙලක් යටතේ මහලින් මහල වශයෙන් සිදු කරනු ලබන අතර බිම් මහලේ අලුත් වැඩියා කටයුතු දැනට අවසන් කර ඇති බවින් රෝගීන් වෙනත් ගොඩනැගිල්ලකට මාරු කිරීමේ අවශ්‍යතාවයක් නැත. ඉහත ශල්‍යාගාර දෙක නැවත විවෘත කරනතුරු රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග අන්දේ. උක්ත වැඩපිළිවෙල යටතේ එවැනි ක්‍රියාමාර්ග විකල්ප ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවේ. දැන් මේක ගරු කතානායකතුමනි ඉතාමත්ම පැරණි ගොඩනැගිල්ලක් අද වෙනතුරු මේකට මේක අලුතෙන් ඉතාමත්ම සීමිත දියුණුවක් තමයි මේ ගොඩනැගිල්ලේ කරලා අපිට කරන්නට පුළුවන් ඒ තරම් තදබදයක් තිබෙනවා. ඒ නිසා තමයි ගිය වර මං චීනයට ගිය වෙලාවේ චීන රජයත් එක්කෙන් ඉල්ලලා චීන රජයේ ආධාර මත ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා අපි ඉදිරිපත් කරා සැලැස්මක් තට්ටු 13ක නවීනතම හෘද රෝග විශේෂ ඒකකයක්. මේකට දැන් ඒක ලබා දීලා තිබෙනවා. අපි එන අවුරුද්ද මුල් ආරම්භයේදී එම ගොඩනැගිල්ල අපි ඒකේ වැඩ කටයුතු මේ ගොඩනැගිල්ල හදන්නට අපි ආරම්භ කරනවා. ඒකත් එක්ක ඒ ගොඩනැගිල්ල හැදුවට පස්සේ මේ මූලික ප්‍රශ්නය අවසන් වෙනවා. අනිත් එක එතුමා කියන්නේ කුරුණෑගල හා යාපනයේ දිස්ත්‍රික්කවල වෙනම හෘද රෝගී අංශ ආරම්භ කරන බවට රජය තීරණය කර ඇති බව මාධ්‍ය මගින් ප්‍රවෘත්ති පළ කර ඇත. ඒ පිළිබඳව සත්‍යතාව පැහැදිලි කළ හැකිද? කුරුණෑගල හා යාපනයේ දිස්ත්‍රික්කවල වෙනම හෘද රෝගී අංශ ආරම්භ කිරීමට තීරණය කර ඇත. කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැනටමත් හෘද රෝග ඒකකයක් පවතින අතර හෘද උරස් ශල්‍ය ඒකකයක් ඒ කියන්නේ කාඩියෝ තොරසික් යුනිට් එකක් ස්ථාපිත කිරීම සඳහා ඉඩ පහසුකම්ද වෙන් කර ඇත. දැනට කාඩියෝ තොරසික් සර්ජන් කෙනෙක්ව අනුයුක්ත කර නොමැති අතර අදාළ ශල්‍යාගාරයේ අඩුපාඩු සම්පූර්ණ කළ වහාම ඒ කාඩියෝතොරසික් යුනිට් එකේ වැඩ කටයුතු ආරම්භ කළ හැකි වන පරිදි කාඩියෝතොරසික් සර්ජන් කෙනෙක්ව එතෙන්ට ලබා දෙනවා. අනිත් එක තමයි යාපනයේ වෙනම හෘද රෝගී අංශයක් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මොහොතක ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු පත් කර මාස 9ක් ගත වී ඇතත් එම අංශයේ කටයුතු විධිමත් ලෙස මෙතෙක් ආරම්භ කර නොමැති බව දැනගන්නට තිබේ. ඒ පිළිබඳව පැහැදිලි කළ හැකිද? යාපනයේ ශික්ෂණ රෝහලේ හෘද උරස් ශල්‍ය ඒකකයක් ඒ කියන්නේ කාඩියෝතොරසික් යුනිට් එකක් ස්ථාපිත කිරීම සඳහා මේ වනට සියලු මූලික පියවරයන් ගෙන ඇත. මේ වසරේ හෘද උරස් ශල්‍ය වෛද්‍යවරයෙකු ඒ කියන්නේ කාඩියෝතොරසික් සර්ජන් කෙනෙක් පත් කර යවා තිබෙනවා. එම ශල්‍යාගාරයට සහ වාට්ටුවට අවශ්‍ය ඇතැම් වෛද්‍ය උපකරණ දැනටමත් ඇනුම් කරලා තියෙනවා. සමහර උපකරණ දැනටමත් සපයලා තියෙනවා. මම ගිහිල්ලා පෞගේ දවස්වල සති මාස දෙකකට ඉස්සෙල්ලා මම යාපනයට ගියාම මං ගිහිල්ලා විවෘත කරා ඒ උපකරණ. එතුමා කිව්වා ලෝකේ තියෙන ඉතාමත්ම හොඳම උපකරණ තමයි මම ගෙනල්ලා ඒකට ලබා දුන්නේ කියලා. ඒකින්ද තමයි එතුමා හිතියේ මං එනකම්ම ඒක මගේ අතින්ම විවෘත කරගන්න කියලා. මේ සඳහා ප්‍රතිපාදන අමාත්‍යාංශ මගින් වෙන් කර ඇත. එසේම මෙම ශල්‍ය කර්ම සඳහා විශේෂ පුහුණුවක් හෙද නිලධාරීන්ට දිය යුතු බැවින් මේ වන විට හෙද නිලධාරීන් 4 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ පුහුණු වෙමින් සිටින අතර ලබන වසරේ සිට මේ ඒකකයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම කැත් ලැබ්ස් හැම ප්‍රොවින්ස් එකටම කැත් ලැබ් එක ගානේ ලබා දෙනට අපි දැන් ක්‍රියා කරනවා. ඒ අනුව යාපනයටත් කැත් ලැබ් එකක් මේ කාඩියොලොජි යුනිට් එකට කාඩියෝ තොරසික් යුනිට් එකට අමතරව කැත් ලැබ් එකකුත් ලැබෙනවා.
හතරවෙනි දින ඔක්තෝබර් මාසයේ උතුරේ මහාමාත්‍ය විග්නේශ්වර
මහත්මයා මේක අවස්ථාව දෙන්නම් ගරු මන්ත්‍රීමයි තව තව දෙයක් one more statement. අමාත්‍යංශ නියෝජනයක් තියෙනවා. අමාත්‍යංශ නිවේදන ගරු මංගල සමරවීර මහත්මයා.
Mr. Speaker, thank you. I rise to make a statement on the 19th SAARC summit that was to be held in Islamabad on the 9th and 10th of November this year, and matters in connection with regional cooperation in South Asia. Honourable Speaker, as the House is aware, Sri Lanka is a founder member of the South Asian Association for Regional Cooperation, commonly known as SAARC. Sri Lanka was in fact among the earliest countries in the region to support the concept of regional cooperation when it was first discussed. Therefore, when SAARC was conceptualized, we were naturally among the original signatories to the Charter of SAARC on the 8th of December 1985. Successive governments in Sri Lanka throughout SAARC's history of over three decades since 1985 have remained faithful to regional cooperation through SAARC. I recall the words of President J.R. Jayawardhan at the first summit in Dhaka on the 7th of December in 1985, where he said, I quote, "We approach our task with hope and with optimism, for we believe that as the full potential of our venture comes to be realized, its benefit will be incalculable to the welfare of our several peoples and our countries." Manifesting our firm commitment to regional cooperation, Sri Lanka assumed the responsibility of chairing SAARC and providing leadership to the organizations on three occasions. Sri Lanka was host to SAARC summit in 1991, 1998, and 2008. We have always been active participants in SAARC, contributing to the realization of objectives envisioned in the Charter, to promote the welfare of the peoples of South Asia and to accelerate economic growth, social progress, and cultural development in the region. We can, I believe, Mr. Speaker, be modestly proud that Sri Lanka has taken all the steps that could possibly be taken to work with countries in the region since SAARC's inception to explore ways and means of making SAARC improve the lives of people and making SAARC relevant to people so that they realize the value of working together, of cooperating with each other, and they see regional cooperation as an essential means to ensure the betterment of their lives. From promoting greater economic liberalization and cooperation to improved physical connectivity and trade, enhancing people-to-people contact, cultural cooperation, facilitating deep understanding of each other's traditions, practices, literature, cultures, and promoting the SAARC brand, technical cooperation in all areas, including governance, security, agriculture, and a host of other fields. Sri Lanka also promoted the concept of exploring possibilities of working together to address global issues such as energy security, food security, and climate change that impact the development strategies of all the countries in the region. We supported SAARC as the ideal platform for our leaders to meet and discuss, to take common positions on issues that affect us collectively as a region and seek practical and pragmatic solutions. Sri Lanka's united vision, irrespective of political party affiliations within our country, I believe is for an inclusive, plural, and rapidly developing region that benefits all the people of South Asia. A South Asian Association of Regional Cooperation that is an efficient and effective mechanism that makes a positive impact on the people of the region, translating the vision of the Charter into reality, a South Asia of peace, friendship and prosperity, where its borders will see the free flow of people, goods and ideas without fear, truly a region of prosperity. Mr. Speaker, addressing the first SAARC summit
In 1985, President Jayawardhana also said this. The greater we understand each other, easier becomes the realizations of our goals. There can be no successful regional cooperation without mutual confidence, without mutual trust. It cannot be denied, Honourable Speaker, that peace and security is a primary requirement for the fulfilment of our vision of prosperity and meaningful cooperation in the region. It cannot also be denied that regional cooperation can never reach its optimum potential as long as intractable bilateral issues prevail. Terrorism, as we all know, is an issue that must unite our region, not divide our region. It is a menace that has taken a heavy toll on the economic and social fabric of almost all our countries. Terrorism poses an existential threat to the civilized world, and it must be defeated. Sri Lanka has always been firm in denouncing terrorism in all its forms and manifestations.
Order, please. I wish to announce that this House cordially welcomes Her Excellency Mrs. Krista Markwalder, Speaker of the National Council of the Federal Assembly of Switzerland, and the Secretary General, Mr. Philip Schaub of the Switzerland Parliament, now present at the Speaker's Gallery, accompanied by His Excellency the Ambassador for Switzerland. Go ahead, Honourable Minister.
It is indeed a great pleasure to welcome the Speaker. Thank you. In the region, we have in place, as you know, such as the SAARC Regional Convention on Suppression of Terrorism, the 2004 Additional Protocol on Terrorism, and the SAARC Ministerial Declaration of 28 February 2009 on cooperating in combating terrorism. Translation of such instruments and declarations into implementation, therefore, is essential. Honourable Speaker, it is time that our region united in its resolve to eliminate this scourge. All the leaders of South Asia, I firmly believe, must unite and take a firm stand and decisive action to eliminate terrorism, which stands as an obstacle to the achievement of the goals that we envision for our region. The people of the region of South Asia deserve better living standards, better infrastructure, better education, peace, prosperity, security, and friendship, and we must not fail them. There were concerns, Mr. Speaker, being expressed by some regarding the statement issued by the government in relation to the postpone of the 19th SAARC summit, which was to be held in Islamabad next month. At this point, Honourable Speaker, Mr. Speaker, I would like to stress, did the government of Sri Lanka pull out of the 19th SAARC summit? At no point did the government of Sri Lanka decide to boycott the SAARC summit to be held in November. Those who make those allegations and accusations either do through ignorance or lack of knowledge of the SAARC Charter. As the members of this House are aware, the general provisions of the Charter of SAARC prescribes that, I quote, decisions at all levels shall be taken on the basis of unanimity. Therefore, the moment one country says that they are unable to attend the SAARC summit, a SAARC summit cannot be held. Sri Lanka wa SAARC samulwe varjane karanna thindu karai kiyala yam yam pudgalayan kiwwa puwatpat kiwwa eka sampurnayenma nivaradi attawasema SAARC pranyapti anuwa SAARC vivasthawa anuwa eka ratak ho eka rataka nayakek ho ema samuluwata noyenne nam ema සමුළුව තියන්නට බෑ මේක පළවෙනි වතාව විතරක් නෙමෙයි කීප වතාවක්ම SAARC සමුළුව මෙවැනි තත්වයන් යටතේ කල් දාන්නට සිදු වෙලා තියෙනවා ලංකාවත් අපි අපගේ කනගාටුව ප්‍රකාශ කරේ SAARC සමුළුවට පැවැත්වීමට බැරිවීම ගැන කනගාටුව ප්‍රකාශ කරේ ඒ වෙනකොටත් රටවල් තුනක් හතරක්ම ඒට නොවන බව දැනුම් දුම්මයින් පසුයි There was, therefore, no question of Sri Lanka pulling out of SAARC or Sri Lanka saying that we will not attend the summit as there was no summit to attend.
Sri Lanka issued a statement after several countries had informed the current chair of SAARC, Nepal, formally that they are unable to attend the summit, and after the chair, that is Nepal, issued a statement as well. In our statement, we express regret that the prevailing environment in the region, with several countries having stated their inability to attend the summit, is not conducive for holding the summit on the 9th and 10th of November, and we expressed hope that the steps required to ensuring our region's peace and security will be taken to create an environment that is conducive for the pursuit of regional cooperation. Mr. Speaker, as a country that is committed to regional cooperation and as a country that clearly perceives the benefits of regional cooperation for the people of Sri Lanka and the wider South Asian region, we stand ready to participate in the 9th SAARC summit whenever it is being held. It is my solemn hope, Honourable Speaker, that this will be the moment that all the leaders in our region resolve to forget past failures, break with the past, and unite in good faith and in sincerity to work together for the greater good and greater benefits of the people of our region. Thank you.
Minister Honorable Ruan Vijayawardena.
Thank you, sir. I wish to raise a privilege issue, sir, regarding the front page story in the Daily Mirror today. It says several ministers, officials did not pay for hiring helicopters. This is in relation to Daily Mirror. This is in relation to, sir, the answers I tabled yesterday for the questions raised by Honourable Gamampila. Sir, in this story, sir, it has implicated several ministers, John Amaratunga, Minister Rajita Senaratna, Minister Harin Fernando, Minister Sagal Ratnayaka, Ministers Gayantha Karunathilaka, Faiza Mustafa. So many ministers it has implicated, sir. So I have to clearly say, sir, that this story is false. None of these ministers owe a single cent to the Ministry of Defence or the Air Force. All officials have paid, all ministries have paid for their trips. So there is no truth to this matter, sir. And it also has said about foreign dignitaries, sir. So we, as a government, we don't make it a habit of inviting foreign dignitaries to come to this country and then taking them and giving them a bill saying to pay for these helicopters. So all these ministers, sir, most of these ministers have accompanied the Prime Minister or the President in their official tours. So there is absolutely no money that is needed by these ministers. So I urge the Daily Mirror to be more professional in disseminating their news and to find and not to dabble in tabloid journalism and ruin its good name, sir. Thank you.
This report appeared in several other newspapers as well. I saw it in here.
Parliament to Varaprasad, the Prasna Katina make up to Matukaran Puru. Pahadiliva is a clear violation of the privilege of Parliament. It's a disorder to the MPs and the institution. I mean, some is someone then.
We look into that, yes. Garu Dinesh Gunawardena, you have something to be clarified?
Clarify from the Honourable Minister.
මමත් බැලුවා කොහෙද අපි ගෙවන්න නැතුව මේ ගිහිල්ලා තියෙන්නේ කියලා. මං අද ඔබතුමාට කතා කරන්න හිතේ මොකද්ද මේ වார்த்தාවේ ඇති සත්‍ය මොකද්ද කියලා. ඇත්තටම දැන් මේ විදියට නොයෙකුත් වார்த்தා මේ පුවත්පත්වල මේ පාර්ලිමේන්තුවේ අසත්‍ය වார்த்தාපත් කරනවා. ගරු කතානායකතුමනි මේ දා කෝප් කමිටුවේ තියුණා ආයුර්වේද සංස්ථාව ගැන. ඒක ගැන සම්පූර්ණ බොරු වார்த்தාවක් දිවයින පත්‍රයේ තියෙනවා කාගෙන් හරි අහගෙන කියලා. මේ කට්ටියට මේව කරායි වැරදි පිළිගත්තයි තරවටු කරායි අරවයි මේයි කියලා. මම අහන්නේ අන්තිමට දැන් මේ 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 මාධ්‍යවල පාර්ලිමේන්තු වාර්තාත් මේ මේ පාර්ලිමේන්තුවේ කරන වැඩ කටයුතුත් මේ 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 Tamanට එක එක්කෙනා කියන විදිහට කවුරු හරි ටෙලිෆෝන් එකෙන් අහලා කියන විදිහට වාර්තා කරනවාද එහෙමනම් ඔබතුමා ගරු කතානායකතුමා වශයෙන් මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා යම් කිසි ක්‍රියාමාර්ගයක්
ගන්න මම මේ ගැන කතා කරන්න ගරු ඇමතුමාත් එක්ක සමග ගරු දිනේෂ් ගුණරත්න ඇමතුමා
මම ගරු ඇමතුමාගෙන් විජේවාදන ඇමතුමාගෙන් දැනගන්න කැමති එකම කාරණේ I don't want to get into a home and home battle over the Daily Mirror. That is a different issue. Whether the Honorable Minister tabled a document giving all the details. If so, then the matter has been reported what is in that, what was tabled. You can't go back on what the document you have tabled. Can the Honorable Minister tell us whether the Honorable Minister tabled a document?
Yes, may I explain? Honorable Ruan Vijayawardena, can you just clarify that he is Honorable... Honorable Dinesh Gunarajan is asking whether you have tabled the, that file indicating the names of the Honorable Minister. That's when they need the clarification.
Sir, the names are there in the answers, sir. But these names, sir, these are ministers who have accompanied the President and Prime Minister in their official tours, sir. So all those names have been put, but we don't charge these ministers when they accompany the President and the Prime Minister, sir. So that's if the journalists had clarified with us, then I think this wouldn't have led to this kind of stories being published.
Yes, I see. You will clarify that, is it? You will clarify that.
I'll make a statement today, sir.
Yes.
Honorable Minister given the correct answer.
Yeah.
Others have misunderstood this.
Yeah.
He has only mentioned that these ministers accompanied.
Yeah.
Accompanied. He has not said that they have to pay.
Yeah. Yeah.
You have not said that too? Yeah.
I'll look at it.
In the answer, it clearly says that all monies due have been paid and that no one has to pay anything else.
Yeah, maybe I'll look into that. Yes, I'll look into that. Garu, Andru Kumar Sanayaka Mathuma.
Prashne Hari Pahadilwa Tibuna. Prashne Tibuni, Raje Helicopter Yana, Mudal Nogewa, Ekeni Upayogi Karagana Lada, Amat Puru Kaudu Kilatama Yehu. තොර ඔබතුමා ඒ සඳහා තමයි නම් ටික සාත් මේ ඉදිරිපත් කරේ. තොර ඔබතුමා ජනාධිපතිවරයා යන ගමන්වලදී යන ඇමතිවරු හෝ අග්‍රාමාත්‍යවරයා සමග යන ඇමතිවරු ලෙස නෙවෙයි ඒක ඉදිරිපත් කරේ. නිශ්චිත ලෙස ප්‍රශ්න අහලා තිබුණාට පස්සේ මුදල් නොගෙවා රජයේ හෙලිකොප්ටර් යානා උපයෝගී කරගත්තේ කවර ඇමතිවරුද කියනකොට එතුමා ඉදිරිපත් කරපු නාම ලේඛනය. එනිසා ඒක කිසිසේත්ම මාධ්‍ය ඇතුලේ කරලාද මේ වැරද්දක් නෙමෙයි කරු කතානායකතුමනි. එනිසා එතුමා විසින් පැහැදිලි කළ යුතු තිබුණා නෑ අමාත්‍යවරු සියලු දෙනාම මුදල් ගෙවා. ඇත්තට මුදල් ගෙවා වුණත් මුදල් කාගෙද කියලා අහන්න ඕනේ ඊළඟ. ඒක වෙනම කතාවක්. මුදල් ගෙවා වුණත් මුදල් කාගෙද? මුදල් නොගෙවා පාවිච්චි කරලාද හෙලිකොප්ටර් යානාවල ඒ අමාත්‍යවරුන්ගේ ලැයිස්තු තමයි ඉල්ලුවේ. ඒතකොට ඒ ලැයිස්තු තමයි ඉදිරිපත්
කරන්නේ. ඇමතිවරු කීප දෙනෙක් ගුවන් යානාවේ ගමන් කරලා තියෙනවා. දැන් එයා ගමන් කරේ හේතුවත් අපි දන්නවා. ජනාධිපති යන අවස්ථාවක නැත්තම් මං යන අවස්ථාවක එතෙන්ට එන්න කියලා. දැන් එහෙම අවස්ථාවකදී ප්‍රශ්න ඇහුවාම නැත කියලා කිව්වොත් ඒකත් ප්‍රශ්නයක්. මොකද ගමන් කරපු කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම ගමන් කරා. මෙතනදී ඇහුවේ තම තම වෙනම ගිහින් ඒ විදිහ නෙමෙයි ප්‍රශ්නේ සකස් කරලා තියෙන්නේ. ඒ නිසා එයා ගමන් කරා. ඒ නිසා බැවින් ඇමතිතුමාට අමාත්‍යන්ට වගකීමක් තියෙනවා මේ නන් ටික දාන්න. ඊට පස්සේ කියලා තියෙන්නේ ඇයි එයාට ආය නැකිරුවේ කියලා. ඒ දෙක විතරයි තිබෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ හුඟක් දුරට එන්නේ ප්‍රශ්නයක් අහනවා නම් ඒ ප්‍රශ්නේ පිළිතුරයි දෙකම දාන්න ඕනේ. ඉස්සර මාධ්‍යයේ සිරිත ඒකයි. අද වෙලා තියෙන එකෙන් කොටසක් අරගෙන තමන්ට ඕන එකක් කියලා දාන්න. විශේෂයෙන්ම හැම පුවත්පත්ම මේක එක විදියට කරන්න කියන්නේ එක්කෙනෙක් මේක දුන්නා නැත්නම් එක්කෙනෙක් කතා කරලා කිව්වා මේක දාන්න කියලා මේ විදියට මේ මෙතනදී පාර්ලිමේන්තුව ඇතුළේදී. අනේ එතරම් මම කියන්නේ. ඒ එතුමා දුන්නේ එතුමයන් ඇහුවේ ප්‍රශ්නේයි ඒ හැම ප්‍රශ්නේ එක ආයන්නේ යටදී තිබුණේ පිළිතුරයි දෙක ඒ නිසා මම හිතන්නේ ඔබතුමා යුතුකමක් තියෙනවා මෙතන කියන්න මින් පස්සේ මේ විදියට තමයි මේ ප්‍රශ්න දාන්න කියලා. ප්‍රශ්න එක කොටසක් අරගෙන දාන්න ගියාම තමයි මේක ඇති වෙන්නේ. අපි බැලුවත් ඉංගලන්තයේ මාධ්‍යවල ඒ මාධ්‍ය අන්න ඒ ක්‍රමයේ විදිහට. ඒකට සම්ප්‍රදායක් ඇඩුවා. අනික ඔක්කොම එකක් කරනවා නම් මේක ඇතුළේ අපි දන්න මොකක් හරි යන ක්‍රමයේද? කවුරු හරි ගින්කෝ අන්න මම ප්‍රශ්නේ ඇහුවා නැත්නම් අරයා ප්‍රශ්නේ ඇහුවා. මෙන්න මේකයි ගියේ කියලා. ඔතනයි වෙලා
තියෙන්නේ.
මම හිතන්නේ ඒක දිහා බලන්න. අද ඉඳන් කියන්නේ අද ඉඳන් එන පත්තර මේ විදිහට ගෙනියන්න කියලා. ඔය පත්තරේට කාටුන් දාන්න නැතුව මම ඉඳ තියනවා නම් මේවා ටික දාන්න මේ හැම එකම දාන්න ඕනේ මට පේන හැටියට ඒ වගකීමත් පුවත්පත් බාර ගන්න ඕනේ
හොඳයි ගරු
ඇමතුමා කොයි වෙලාකවත් සඳහන් කරලා නෑ ඒ පිළිතුරේ නොගෙවා ගියයි කියලා. නමුත් අද පුවත්පත හයිලයිට් කරලා තියෙන්නේ, හෙඩ්ලයින් දාලා තියෙන්නේ මේ ගෙවන්නේ නැතුව මේ ඇමතිවරු
නිවැරදි
කිරීම කරනවා විතරක් නෙවෙයි, මේ එකම වැරදි ප්‍රවෘත්තිය හැම පුවත්පතරම ගියේ කොහොමද? ඒ මාර ග්‍රාමාත්‍යතුමා කිව්වා විදිහට මේ 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 අපේ කතාවලින් මෙතන තියෙන පිළිතුරු වලින් නෙමෙයි, මේ හැන්සාඩ් එකේ තියෙන ඒවායින් නෙමෙයි, මේ මාධ්‍ය වේදින් ගන්නෙ මෙතන ඉන්න කෙනෙක් ගිහිල්ලා
කියනවා. මම ඒක බලන්නේ
නැහැ.
මම බලන්නේ නැහැ මෙතුමා.
නැත්නම් එකම වැරද්ද හැම පුවත්පත් වලම කොහොමද තියෙන්නේ?
ගරු අනුර කුමාර චානාගේ මෙතුමා මොකද ඒ කරුණ ගැනමද?
මම ගරු කතානායකතුමනි.
මම අවදානම් කරනවා ෆයිල් එක බලලා අවශ්‍ය පියවර ගන්න.
දැන් ගරු කතානායකතුමනි මෙතන මේ බරපතල වැරද්ද මාධ්‍ය කරා මාධ්‍ය මේ එකතු වෙලා කරන කුමන්ත්‍රණයක් වගේ අදහස වැරදි. ඒක සම්පූර්ණ වැරදි කතානායකතුමනි. එහෙම අවස්ථාවක් ඇති. හැබැයි මේ අවස්ථාව එහෙම එකක් නෙවෙයි. ප්‍රශ්නේ නිශ්චිත ලෙස අහනවා. ඔබතුමාලා මේ ගෙදර මුවහමට තලනවා වගේ මේ මාධ්‍යයට තලන්න හදන්න එපා. අපිට පැහැදිලි තමුන්නාන්සලගේ හීනෙන් හෙමින් හෙමින් හීන් සීරුවේ මේ එක්කේ පුද්ගලයන් අය කළ මුදල් වෙන්වෙන් වශයෙන් කවරේද? ඒතර මුදල් කියන කියලා නැත්නම් නිකන් තමයි ගිහින් තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවනේ මේක අහලා.
ගරු කතානායකතුමනි,
ඕඩර් දෙයි ඔනබල් ප්‍රයිම් මිනිස්ටර්.
ගරු කතානායකතුමනි,
මන්ත්‍රීට වාඩි වෙන්න අගමැතිතුමා.
මෙතුමා මම එකක් කියන්න කැමතියි අනුර මෙතන කරු මේකක් මේ ආණ්ඩුවට මාධ්‍යයට තලන්න උවමනා නැහැ. ඒ ජනතාවට තලනකොට මේ අරලියකහ මන්දිර කෑම කෑවයි තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒත් මට කියන්න ඕනේ.
හරි. ඒ කියන්න. ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා.
අරුතේ කියන්න දෙයක් නැහැ. ගරු කතානායකතුමනි.
ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට මම දැක්කා මගේ නම සඳහන් කරලා තියෙනවා. මම සඳහන් කරන්න ඕන ගරු කතානායකතුමනි, මම කවදාවත් හෙලිකොප්ටර් එකක් ඉල්ලලා නැහැ. මගේ අවශ්‍යතාවයක් හෝ මගේ අමාත්‍යාංශයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙන් කරගෙන හෙලිකොප්ටර් එකක් පාවිච්චි කරලා නැහැ. යම් යම් අවස්ථාවලදී ගරු අතිගරු ජනාධිපතිතුමා හරි ගරු අග්‍රාමාත්‍යතුමා හරි යනවස්ථාවකදී ඒ උත්සවවලට සහභාගී වීම සඳහා ආරාධනා පරිදි අපි සහභාගී වෙලා තියෙනවා මිසක් අපිට මේ දක්වා ඒවයි බිල් ගෙවන්නේ කියලා එහෙම බිල් පත්‍රයක් ඉදිරිපත් කරලා නැහැ. ඒ නිසා යන ගුවන් මේ යානයක අපි ගමන් කරා මිසක් අපිට වෙන් කරගෙන එහෙම ගමන් කිරීමක් සිද්ධ වෙලා
නැහැ.
කතානායකතුමනි,
ගරු ගායනා කර්මාන්තයතුමා, මැතිතුමා
මගේ නමත් සඳහන් වෙලා
තියෙනවා. හරි හරි ඔක්කොම දැන් නම් ගොඩක් සඳහන් වුණා. ඒක තමයි මං කියවට ගිවිනි ටයිටල් ලුක් ඇටි.
රටට වැඩි චිත්‍රයක් ගිහින් ඉවරයි.
හරි.
ඔබතුමා අපට සාධාරණයක් ඉටු කරන්න
මේක නෙවෙයි. මං වැඩිජක් තියෙනවා හදන්න. බොහොම ස්තුතියි අපි ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් ඔව් ගරු දිනේෂ් ගුණරත්න මැතිතුමා.
මම ඔක්තෝබර් මාසේ 4 වෙනිදා
ඔව්
විග්නේශ්වරන් උතුරුමැද මහමැතිතුමා කරන ලද බරපතල අනතුරුදායක ප්‍රකාශයක් පිළිබඳ 23/2 යටතේ ඔබතුමා අවසර දීලා ප්‍රශ්නයක් කළා. සභානායකතුමා කිව්වා අගමැතිතුමා පැමිණි විට උත්තර දෙන්නම් කියලා. මොකද අපි ආපහු රැස් වෙන්නේ ගරු කතානායකතුමනි 25 වෙනිදා. ඉතින් අගමැතිතුමාට ඕක
නයිතන්නේ ඔනරබල් ස්පීකර් PM is ready to
අගමැතිතුමා අගමැතිතුමාකට පිළිතුරක් දෙයි. ඕකට ලිඛිතව
මේ ඔනරබල් ප්‍රයිම් මිනිස්ටර්
නැති හරි ගරු කතානායකතුමනි, මම ඊයේ රාත්‍රියේ ලංකාවට පැමිණියේ දැන මේ උතුරේ මහමැතිතුමා කරපු ප්‍රකාශයක් ගැන. පස්සේ මම එවන් රටේ දැක්ක තවත් ප්‍රකාශයක් කළද එතුමා ඒක සම්පූර්ණයෙන් එහෙම ප්‍රකාශ කරේ නැහැ කියලා. එතුමා එකක් කියන්න කැමති මේ මේ ප්‍රකාශ කරාට අන්තිමට ව්‍යවස්ථාව මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව පිළිබඳ කරන අලුත් ව්‍යවස්ථාව සකස් කරන එක මේ සභාවේ අපි කරන්නේ. අපි අපිට ඕන විදිහට කරමු. එක එක ඉල්ලීම් කරයි. අපි මේ රටේ බහුතර ජනතාවක් මේ පක්ෂ ඔක්කොම එකඟ වෙලා ගන්න තියෙන තීරණන්ව ක්‍රියාත්මක මේ කරන ගමන් මම දැකලා තියෙනවා. මහමුතුමා විතරක් නෙමෙයි අනික් අයත් විවිධ එක එක ප්‍රකාශ කළා තියෙනවා. එහෙම ප්‍රකාශ නොකරන වඩා හොඳයි. කෙසේ හෝ අපි අද මේ ව්‍යවස්ථාව දැනට ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගැන තීරණය කරන්නේ මහමැතිතුමා නෙමෙයි, මේ ව්‍යවස්ථාදායක සම්පාදක සභාවයි, අපේ මෙහෙයුම් කමිටියේන වාර්තාවයි. ඒ දෙක තමයි තියෙන්නේ. අපි මෙහෙයුම් කමිටියේ වාර්තාව මෙහාට ඉදිරිපත් කරාමත් ඒකට පක්ෂ වෙන අය තින්දි විරුද්ධ වෙන අය තින්දි. ඒත් අපි අපේ වැඩ කටයුතු කරගෙන යමු.
හොඳයි. ගරු අනුර කුමාර චානායකතුමා ප්‍රධාන කටයුතු යන්න තියනවාද? ගරු අනුර කුමාර චානායකතුමා
ගරු අගමැතිතුමා පිළිබඳව තමයි එතුමාගෙන් මම 2016 9/6 ඒ කියන්නේ ගිය මාසේ 6 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ විමසීමක් කරා යුබී ෆයිනෑන්ස් ආයතනයේ තැන්පත් කරුවන්ට ඇති වී තිබෙන අසාධාරණ පිළිබඳව ඔවුන්ගේ තැන්පත් ලබා ගන්න විදියක් නැහැ. ඔවුන්ට ලබා දී තිබෙන කොටස් විකිණීම සඳහා ලැයිස්තුගත සමාගමක් බවට පත් කරලා නැහැ. ඒ නිසා මේ වෙනකොට විශාල ප්‍රමාණයක් සිවිදි විහානි කරගෙන තිබෙනවා. විශාල දුෂ්කරතා ගණනාවකට මේ තැන්පත් කරුවන් පත් වී තිබෙනවා. ගිය මාසේ 9 මාසේ 6 වෙනිදා තමයි මම මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ. අගමැතිතුමා කිව්වා සොයා බලා ඉක්මනින් පිළිතුරක් ලබා දෙනවා කියලා. ගරු කතානායක දැන් මාසයකට වඩා අධික කාලයක් ගත වී තිබෙනවා.
තාම මේ වර්කේ බාර ගන්න එක මගේ අඩුපාඩුවක් අයි ඒක බාර දීලා තිබුණා. මේ සතිය ගියෙන් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති මම බල්ලා කොහොමද ඊළඟ සැරේට සම්පූර්ණ එක
සභා කරන්න. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
අයි මෝ අයිට වන්ස
සභාවේ එක්කඳ
හායි
නැවත දෙවෙනි යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
අයි මෝ අයිටම් 2
සභාව එක්කද
හායි.
අයිටම් 3
හායි.
සභාව එක්කද
හායි.
4 සභාව එක්කද
යස් හායි.
5 සභාව එක්කද
හායි.
6
හායි.
7 සභාව එක්කද
හායි.
ප්‍රධාන කටයුතු කවුද? න්‍යායපත්‍රයේ අංක 1 ගරු බුද්ධි කත් වෙන්න මැත්තම
කතානායකතුමනි මේ පළවෙනි යෝජනාව
ඔඩර් ප්ලීස් මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසෙන්ට පැමිණෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි යෝජනාව මගේ වුවත් අපේ මේ ඉස්ලාම් භක්තික ගරු මන්ත්‍රීතුමන්ලට අද පල්ලියාමඩ තියෙන නිසා දෙවෙනි යෝජනාව තියෙන ගරු අබ්දුල්ලා මහරුෆ් මැතිතුමාගේ මම ඉල්ලා හිටිනවා මේ පුළුවන් නම් එතුමාට පළවෙනි අවස්ථාව දීලා මට ඒ අවස්ථාව දෙවෙනි අවස්ථාව දෙන්න. මොකද එතුමන්ලට නැත්තම් එතුමාට ගැටලුවක් වෙයි.
බාහ්‍ය එකඟතාවය අවශ්‍යයි.
අපි
ගෞරව
சபைகளின் உதவி தலைவர் அவர்களே, இன்று எமது மாவட்டத்தினுடைய முக்கியமான ஒரு பிரச்சனை தொடர்பாக எனக்கு எனது பிரேரணையை ஏற்றுக்கொண்டமைக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். கால்நடைகளுக்கு உகந்த மேய்ச்சல் நிலம் ஒதுக்குதல். திருகோணமலை மாவட்டத்தில் சுமார் 250,000 கால்நடைகளுக்கு மேய்ச்சல் நிலம் தேவைப்படுவதாலும் மேய்ச்சல் நிலத்துக்கென ஒதுக்கப்பட்ட நிலம் இம்மாவட்டத்தில் காணப்படாமையாலும் பால் உற்பத்தியை மேம்படுத்தும் அரசாங்கத்தின் கொள்கைகள் பாதிப்புக்குள்ளாவதாலும் திருகோணமலை மாவட்டத்தில் உகந்ததொரு மேய்ச்சல் நிலம் அறிவிக்கப்பட்டு ஒதுக்கப்படுவதுடன் வர்த்தமான பத்திரிகையிலும் பிரசுரிக்கப்பட வேண்டும் என இப்பாராளுமன்றம் பிரேரிக்கின்றது. கௌரவ தலைவர் அவர்களே, எமது மாவட்டத்திலே 100 வருடங்களுக்கு மேலாக இந்த மேய்ச்சல் நிலம் தொடர்பாக எந்த ஒரு பிரச்சனையும் இருக்கவில்லை. எங்களுடைய கால்நடைகள் திருகோணமலை மாவட்டத்திலே மூதூர் தொகுதி என்ற பெரும் நிலப்பரப்பு 1976 எல்ல நிர்ணயம் செய்யப்படுவதற்கு முன்னர் எமது பிரதேசத்தினுடைய தம்பலகாமம் கிண்ணியா முள்ளிப்பொத்தானை மூதூர் போன்ற பிரதேச மக்களுடைய தந்தலை பிரதேச மக்களுடைய கால்நடைகள் அனைத்தும் கூடுதலாக சீனிஃபக்கி அமைந்த 21,600 ஏக்கர் நிலப்பரப்பிலே 8,000 மேற்பட்ட நிலப்பரப்பு மேட்டில பரப்பு எமது கால்நடைகளுக்காக பயன்படுத்தப்பட்டு வந்தது. துரதிருஷ்டவசமாக 1973 ஒரு எல்ல நிர்ணயம் செய்வதற்காக சூரியவெவ ஸ்கீம் என்ற அடிப்படையிலே அந்த பிரதேசத்திலே மேட்டு நிலங்களை கபலீகரம் செய்து அங்கிருந்த கால்நடை வளர்ப்பாளர்கள் மிரட்டி அடிக்கப்பட்ட போது 1977 ஆட்சி மாற்றமும் 76 அந்த தொகுதி நிர்ணயத்திலே 1785 சதுர கிலோமீட்டராக இந்த மூதூர் தொகுதி 388 சதுர மைல்களாக சுருக்கப்பட்ட போது 1400 சதுர கிலோமீட்டர்கள் எம்மிடமிருந்து கபலீகரம் செய்யப்பட்ட போது எமது கால்நடைகளுக்கு பிரச்சனைகள் உருவாகியது. இந்த நேரத்திலே 77 ஆட்சி மாற்றம் 78 மாவட்ட ரீதியான நிலப்பரப்பை நாங்கள் கொண்டிருந்ததன் காரணமாக எங்களுடைய கால்நடை வளர்ப்பாளர்கள் கடந்த 30 வருட காலமாக 2009 வரைக்கும் அவர்கள் எந்த ஒரு பிரச்சனையும் இல்லாமல் அந்த பிரதேசத்திலே மீண்டும் தங்களுடைய கால்நடைகளை வைத்திருந்தார்கள். எங்களுடைய முன்னே அரசாங்கம் யுத்த போர்வையிலே யுத்த வெற்றி என்ற போர்வையிலே அவர்கள் எங்களுடைய மக்கள் வாழ்ந்து கொண்டிருந்த குடியிருப்பு பகுதிகள் வயல் நிலங்கள் மேய்ச்சல் நிலங்கள் அனைத்தையும் 2012-13 அவர்கள் ஃபாரஸ்டுக்காகவும் அதாவது புறாவித்யாவுக்காகவும் அவர்கள் ஒதுக்கியதன் காரணமாக கெசட் பண்ணப்பட்டதன் காரணமாக பல படையினரின் போலீசாரின் அனைத்து பாதுகாப்பு படையினருடைய பலவந்தங்களுக்கும் இன்னல்களுக்கு உள்ளாக்கப்பட்டார்கள். தற்பொழுது கிழக்கு மாகாணத்திலே திருகோணமலை மாவட்டம் ஒரு முதன்மையாக பால் உற்பத்தியிலே 250,000 கால்நடைகள் கூடிய உற்பத்தியை செய்கின்றது. தேசிய மட்டத்திலே 2வது நிலையை பெற்றிருக்கின்ற அந்த பிரதேச மக்களுடைய கால்நடைகளுக்கு எந்த ஒரு ஏக்கர் காணியை கூட மேய்ச்சல் நிலமாக ஒதுக்கப்படவில்லை என்பதை புரிந்து கொள்ள வேண்டும். இதன் காரணமாக கடந்த 6 மாத காலமாக நாங்கள் ஒவ்வொரு டிவிஷனல் மீட்டிங் நடக்கின்ற போதும் குச்சவெளி பிரதேச அபிவிருத்தி குழுவிலும் தம்பலகாமம் அபிவிருத்தி குழுவிலும் கிண்ணியா அபிவிருத்தி குழுவிலும் மூதூர் அபிவிருத்தி குழுவிலும் கந்தளாய் பிரதேச அபிவிருத்தி குழு கூட்டங்களிலும் நாங்கள் பல பிரச்சனைகளை முன்வைத்திருக்கின்றோம். குச்சவெளியிலே உங்களுக்கு தெரியும் பிரதேசம் என்கின்ற சவராறு என்கின்ற பகுதியிலே 3,000 ஏக்கரை புரஷ் இப்பொழுது கூறுகின்றார்கள், நீங்கள் கால்நடைகளை வைத்துக் கொள்ளுங்கள், ஆனால் எங்களுக்கு அது உரித்துறையது என்று கூறுகின்றார்கள். நாங்கள் பிரேரணையாக கொண்டு வந்திருக்கின்றோம், 1,000 ஏக்கரை முதல் முடிவுக்கு கூறினோம், மற்றும் 3,000 ஏக்கரை நீங்கள் கெசட் மூலமாக அவர்களுக்கு எந்த ஒரு தொல்லையும் இல்லாமல் பாதுகாப்பு படையினுடைய அவர்களுடைய நெருக்குதல் இல்லாமல் சுயாதீனமாக அவர்கள் வைத்துக் கொள்வதற்காக. உங்களுக்கு தெரியும் முருவாவை போன்ற பிரதேசம் தம்பலகாமத்தினுடைய கடவான அட்டவண பிரதேசங்களிலே இருந்து தொடர்புடைய பிரதேசங்களாகும். அங்கு தம்பலகாம பிரதேசத்திலே 68,000 மேற்பட்ட கால்நடைகள் இருக்கின்றது. அந்த கால்நடைகளை அவர்கள் அங்கு கொண்டு செல்லுகின்ற போது அங்கிருக்கின்ற படையினரால் அவர்கள் துன்புறுத்தப்படுகின்றார்கள், அவர்கள் ஒதுக்கப்படுகின்றார்கள். அதே போன்று எமது பிரதேசத்திலே கிண்ணியா பிரதேசத்திலே உங்களுக்கு தெரியும் அந்த நிலம் பிரிக்கப்பட்டதன் காரணமாக கிண்ணியா பிரதேசத்திலே வாழமடு சாவாறு சுண்டியாறு போன்ற பிரதேசங்களிலே இருக்கின்ற நிலப்பரப்பு இன்று அவர்களுடைய எந்த விதமான கால்நடைகளுக்கு ஒதுக்கப்படாதன் காரணமாக இன்று விவசாயிகளுக்கும் கால்நடை வளர்ப்பாளர்களுக்கும் இடையிலே ஒரு குழப்ப நிலைமை உருவாக்கி இருக்கின்றார்கள். 3 நாட்களுக்கு முன்னர் இங்கு அங்கு நடந்த உத்கோஷம் இதற்கு ஊக்குவிக்கின்ற போலித்தனமான அரசியல் கபட நாடகம் ஆடுகின்ற சிலர் தங்களுடைய வாரிசுகள் என்று கூறுகின்றவர்கள் முன்னர் 76 அதிகாரத்தில் இருந்தபோது பாரிய நிலப்பரப்பை கபலீகரம் செய்த போது வாய்மூடி மௌனிகளாக இருந்தவர்கள், அதற்கான ஏற்பாடுகளை செய்யாதவர்கள், அவருடைய வாரிசுகள் பிறகு அமைச்சர்களாக கடந்த காலங்களிலே முதலமைச்சராக இருந்தபோது தங்களுடைய ஆளுகைக்கு உட்பட்ட பிரதேசத்தை அவர்கள் மிக தெளிவாக அவர்களுடைய ஆளுமைக்கு உட்பட்ட பிரதேசத்திலே இந்த 5 மாவட்டங்களிலும் மேய்ச்சல் நிலத்தை ஒதுக்கி கொடுத்திருக்கலாம். தற்பொழுது விவசாயிகளுக்கு மத்தியிலும் கால்நடை வளர்ப்பாளர்களுக்கு மத்தியிலும் ஒரு குழப்ப நிலையை உருவாக்கி அங்கு பாரிய ஒரு கலவரமான சூழல் உருவாக்குவதற்கு காரணமாக இருக்கின்றார்கள். அங்கிருக்கின்ற பெரும்பான்மை மக்களையும் சிறுபான்மை மக்களையும் தூண்டிவிட்டு இன்று ஜனாதிபதி மட்டத்திலே அந்த பிரச்சனைகள் கொண்டு செல்வதற்கு காரணமாக அமைந்திருக்கின்றார்கள். என்னை பொறுத்தவரையிலே மிக தெளிவாக இருக்கின்றேன், ஒவ்வொரு பிரதேசத்திலும் குறைந்தது 3000 ஏக்கருக்கு குறையாமல் அங்கு கெசட் பண்ணப்படுமாக இருந்தால் அந்த காணிகள் குச்சவெளி பிரதேசத்திலே இருக்கின்ற 3000 ஏக்கரை நாங்கள் சவரார் பிரதேசத்திலே அது ஒதுக்கப்பட வேண்டும். தம்பலகாம பிரதேசத்திலே கடவான அட்டவணை போன்ற பிரதேசங்களிலே அந்த 3000 ஏக்கர் ஒதுக்கப்பட வேண்டும். கந்தளை பிரதேசத்தில் அண்மையில் கடந்த ஜனவரி மாதம் எங்களுடைய பிரதேச செயலாளர் அவர்கள் கால்நடை வளர்ப்பாளர்களுக்காக 3000 ஏக்கர் ஒதுக்கப்பட வேண்டும், 26,400 ஏக்கர் காணிகளுக்கும் இருக்கின்ற சீனிபக்டி பகுதியிலே மேட்டு நிலம் அந்த கால்நடை வளர்ப்பாளர்களுக்கு ஒதுக்கப்பட வேண்டும் என்று கந்தளை பிரதேச செயலாளர்கள் அவருடைய அவர் முன்மொழிந்திருக்கின்றார்கள். அதே போன்று தம்பலகாமத்திலே அதை செய்திருக்கின்றார்கள். கிண்ணியாவிலே ஏற்கனவே நான் மாகாண சபையிலே இருந்தபோது சில பிரதேசங்களை குறிப்பிட்டு அதை கெசட் பண்ண வேண்டும் என்று கூறினேன். ஆனால் இற்றவரை வாயளவிலே பேசப்படுகின்ற விடயமாகவும் அங்கு அதிகாரத்தில் இருக்கின்றவர்கள் அங்கு இருக்கின்றவர்களை தடுக்கின்றார்கள். எம்மை பொறுத்தவரையிலே 2,58,000 கால்நடைகள் திருவண்ணாமலை மாவட்டத்திலே பால் உற்பத்தியை அதிகரிக்க செய்யக்கூடிய பிரதேசத்திலே 500,000 கால்நடைகளாக அதனை மாற்ற முடியும். ஆனால் அவர்களுக்கான நில ஒதுக்கீடுகள் மிக தெளிவாக பிரகடனப்படுத்தப்பட வேண்டும். அங்கிருக்கின்ற கால்நடையாளர்களுக்கு உங்களுக்கு தெரியும், கடந்த அரசாங்க காலத்திலே 1974 மைத்திரிபால சேனநாயக் அவர்கள் மகாவலி அபிவிருத்தி மகாவலி இணைப்பை கொண்டு வந்த போது குடநறுவை மின்னேறி கவுடுல்லை போன்ற பிரதேசத்திலே இருக்கின்ற குளங்களுக்கு மகாவலி வந்த போது அதனுடைய வழிநிலத்தை அவர்கள் திட்டமிடவில்லை. இதன் காரணமாக கண்டியிலே மழை பெய்தாலும் சரிதான், அல்லது அந்த பிரதேசங்களிலே மழை வீழ்ச்சி ஏற்பட்டாலும் சரிதான், உடனே அவர்கள் கதவுகளை திறந்து விடுகின்றார்கள். அனைத்து நீரும் அங்கிருக்கின்ற பிரதேசத்திலே அவை மூடடிக்கப்படுகின்ற காரணமாக 8 மாதங்களுக்கு கால்நடைகளை அவர்கள் வைத்துக் கொள்கின்றார்கள். ஆனால் 4 மாதம் நீர் பெரும்பான்மையாக இருக்கின்ற காரணத்தினால் அவர்கள் கால்நடைகளை வைத்துக் கொள்ள முடியாத சூழல் இருக்கின்றது. இந்த 4 மாதங்களுக்காக இந்த 5 பிரதேசத்திலும் மேய்ச்சல் நிலத்தை ஒதுக்கப்பட வேண்டும், அது கெசட் பண்ணப்பட வேண்டும் என்று கேட்டு முடிக்கின்றேன். நன்றி.